Honorable JC Alavatwala, you have 15 minutes.
නියෝජකාර්ග සභා සභාපතිතුමනි 2024 අයවැය සම්බන්ධයෙන් කතා කිරීමේදී අපේ අධිකරණ ඇමතිතුමා අයවැයට වඩා දේශපාලන විග්‍රහයක් කරා. ඉතින් එතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්න අවස්ථාව ලැබීම මම සතුටුට කරුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනි අද ඊයේ වෙනකොට මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර නිෂ්කාරතුමාත් එක්ක ඓතිහාසික නඩු තීන්දුවක් දීලා තියෙනවා. ඒ නඩු තීන්දුවෙන් පැහැදිලිව පේනවා මේ රට බංකොලොත් කරන්න මේ රට අද අපි මේ රටේ ලක්ෂ 222ක් ජනතාව ජීවත් වෙන්න බැරි තැනට තමන්ගේ මූලික අවශ්‍යතා ආහාර පෝෂ්‍යදායී ආහාර වේලක් ගන්න බැරි දරුවන් 50%කට වඩා ජීවත් වෙන රටක් බවට පත් වෙලා තියෙනවා. දැන් ඒක පැහැදිලිවම කියන්න ඕනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරයා පත් කරන්න මේ රටේ 69 ලක්ෂයක් ඡන්ද දෙනකොට විශාල බලාපොරොත්තු ගණනාවක් තිබුණා. අධිකරණ ඇමතිතුමා කිව්වා හරි ඒ බලාපොරොත්තු ඔක්කොම තියාගෙන තමයි ඡන්ද දුන්නේ. ඡන්ද දීලා ටික දවසක් යනකොට අපි යහපාලනේ කාර්ය ඔබතුමාම අධිකරණ ඇමතිවරයා හැටියට 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මේ විධායක බලය යම් ප්‍රමාණයක් අඩු කරලා ගෙනාව 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. එතකොට ඒ නිසා පැහැදිලිවම කියන්න ඕනේ ඒ ගෙනාවු ව්‍යවස්ථාව අපි කනගාටු වෙනවා ඔබතුමත් 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මොනවා කතා කරත් ඔබතුමා ගෙනාවු 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න ඔබතුමා 20ටත් අදීස්සුවා. ඒ ගැන අපි කනගාටු වෙනවා. ඔව් ඔව් ඔව්.
Honorable Minister Vijayadasa Rajapaksha.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමා දන්නවා එදා මම අතිශුවත් නැතත් ඡන්ද 155ක් තිබුණා. තමුන්නාන්සේලගේ පැත්තේවත් දීලා මෙහි ඡන්ද තිබුණා. එතකොට එදා මම අතිශුව නම් වෙන්න තිබුණ එකම දේ තමයි මට මන්ත්‍රීකමෙන් ගෙදර යන්න තිබුණා. හැබැයි ඒ අදිෂ්ඨානයෙන් මම එතන නතර වෙලා හිටියේ අවුරුද්දක් හෝ දෙකක් ඇතුළත මේක කනපිට ගහනවායි කියලා. ඔබතුමා පිළිගන්නවද මම මෙතන හිටියේ නැත්තම් කවදාවත් 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව එන්නේ නැහැ කියලා සංශෝධනය.
එතකොට ගරු කාර්ක සභා නියෝජ්‍ය සභාපතිතුමනි ඔබතුමා එළියේදී අපි දැක්කා ලොකු මතවාදයක් හැදුවා ඒ වෙලාවේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව. නමුත් ඒකයි මම කිව්වේ ඔබතුමත් ඒ වෙලාවේ එතෙන්ට තල්ලු වුණා. ඒ කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. දැන් අපි විශ්වාස කරනවා මේ විධායක බලය වැඩි වෙන්න රට තුල දැන් මේ නඩු තීන්ද දිහා බලුවම තමයි පැහැදිලි. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිරයාට 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නාම ඒ 19 දින බලයේ මදි කියලා තමයි 20 ගණාවේ. දැන් 20 ගණනල මොකද්ද අන්තිම රුනේ? එතුමා කිව්වා මාධ්‍ය තුල මගේ කට වචනේ තමයි මේ රටේ නීතිය කියලා. එතෙන්ද ගියා. ඉතින් ඒකෙන් තමයි මේ හානිය සිද්ධ වුනේ. එතකොට එතුමා මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සලා 3-2ක් മന്ത്രി සංඛ්‍යාවක් හිටියා. එය හැම කෙනාම ගොඩක් දෙනෙක් මේ ගමෙන් ආපු മന്ത്രിතුමාලා අපි දන්නවා එතුමාලාට මේ මං හිතන්නේ මේවට කරන්න දෙයක් නැහැ. ඒ අය හැම කෙනාම ගෝ මේ පොහොර සහනාද පොහොර රසායනික පොහොර තහනම ගේන මේ වැඩ පිළිවෙල වැරදි කියලා. නමුත් එතුමා ඇහුවද? එතුමා ඇහුවේ නැහැ. අහන්න නැතුව අවුරුද්දක් යනකොට මොකද උනේ? ඒ කාල සීමාව තුළ අපේ රටේ කෘෂිකර්මාන්තයේ විශාල ප්‍රමාණයෙන් කඩා වැටුණා. අපනායනයේ තේ නිෂ්පාදනයේ ඒ තේ පළවලේ බලපෑමක තාමත් බලපානවා. බිලියන ගණනාවක් රටට අහිමි වුණා. මේක තමයි ඇත්ත කතාව. ඒ විතරක් නෙමෙයි එතනින් එහාට ගියාම දැන් මේ රට මේ මෙතෙන්ට ගේන්න දැන් අධිකරණ තීන්දුවේ දීලා තියෙනවනේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එවකට මුදල් ඇමතිවරයා හැටියට ඉඳපු මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊට පස්සේ ඊට බැසිල් රාජපක්ෂ මැතිතුමා එවැගේම මේ සඳහා දීර්ඝ කාලයක් අපේ රටේ මේ ප්‍රශ්නෙට වග කියන්න ඕන පුජ්‍ය තම පීබී ජයසුන්දර අධිකරණයෙන් එතුමාව රාජ්‍ය සේවයෙන් ඉවත් කළ තිබුණා. ඔබතුමා ඒක ප්‍රකාශ කළා. අධිකරණයෙන් ඉවත් කළ තිබුණ පුජ්‍යල ආපහු ගත්තා මුදල් අමාත්‍යාංශ ලේකම්බරේ හැටියට. අරගෙන මුදල් අමාත්‍යාංශයේ අවුරුදු මම හිතන්නේ අවුරුදු ගණනාවක් චන්ද්‍රිකා මැතිනේ කාලින් නම් පාලනය කරා. එහෙමනම් මේකේ විශාල වගකීමක් මේ රාජ්‍ය නිලධාරීන්ට තියෙනවා. ඒ නිසා අධිකරණයට අපි ගරු කරනවා. මේ අවස්ථාවේ හරි විශේෂයෙන්ම සමගි ජනබලවේගයේ බුද්ධි මණ්ඩපය ඒ ඉදිරිපත් කරමු. අපේ මහාචාර්යවරු ආචාර්යවරු ඉදිරිගමචරු ඒ පෙස්සම සලකවල්ල දැන් දීලා තියෙනවා මේ රටේ ජනතාවගේ ඒ මූලික ඓතිහාසිකම මේ බංකොලොත් වීම තුල අර උල්ලංඝනය වෙලා තියෙනවා. මේ රටේ ජනතාව අද අපේ පාසල් යන දරුවට හරි පෝෂ්‍යදායී ආහාර වේලක් කන්න බැරි නම් ඒකට මෙන්න මේ කණ්ඩායම ප්‍රධාන වශයෙන් වාක් කියන්න ඕනේ කියලා අධිකරණ පිළියම් තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණේ. ඉතින් මේ தත්ත්වය තුල තමයි මේ අද ඔබතුමාගේ කතා කරමු මේ අලුත් එව නැත්තම් මේ தත්ත්වය අද මේ බංගලොත් භාවයත් එක්ක තමයි මේ වෙනස ඇති වෙලා තියෙන්නේ. අරගලයක් නිකන් ආවේ නැහැ. රටේ ජනතාවට පාරට බැහැලා තෙල් ටික ගහගන්න බැයි නම් ඒ වගේම ඉන්ධන ඒ වගේම ගෑස් ඒ විතරක් නෙමෙයි විශාල ප්‍රශ්න ගණනාවක්කට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි රටේ ජනතාව පාරට බැස්සේ. නිකම්ම අරගලයක් ආවේ නැහැ. ඉතින් ඒ නිසා අද අපිට සතුටු වෙන්න පුළුවන් තත්වයක් නෙමෙයි තියෙන්නේ කවුරු මොනවා කතා කරා. ඒ නිසා මේ තත්වය තුල විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති රජය අපිට මතකයි පාර්ලිමේන්තුව තුල අපේ හර්ෂ වැත්තුමාලා වගේ විපක්ෂ නායකතුමා දිගින් දිගටම කිව්වා මේ රට බංගලොත් භාවයට යන තත්වය තුල මේ සඳ අවශ්‍ය පියවර ගන්න කියලා. එවකට කබ්‍රාල් රාජ්‍ය අමතිතුමා මොකද්ද කිව්වේ පාර්ලිමේන්තුවේ? විහිළු සැපෙව්වා. විපක්ෂ නායකතුමා චෝදනා කරා දිගින් දිගටම පැය ගණන් උත්තර දෙමින් පාර්ලිමේන්තුව තුල මේ තත්වය තුල අපිට IMF යන්නේ නැහැ. අපිට වෙන ක්‍රියාමාර්ග තියලා ඩොලර් බිලියන 6ක් අපි ගේනවා 7ක් ගේනවා කියලා මේ රටේ ජනතාව රැවට්ටුවා. අද අන්තිමට මොකද උනේ? මේ කට්ටිය කරපු මේ වැරද්දෙන් මේ කණ්ඩායම කරපු මේ වැරද්දෙන් සමස්ත රටේ ජනතාවට මේ රටේ ජීවත් වෙන ලක්ෂ 222ක් අද දුක් විඳිනවා. ඒක ඉහළ කෙනාද මධ්‍යම පන්තියේද ඊට පල්ලෙහා කට්ටියද කියලා නැහැ. සමස්ත රටේ ජනතාව දුක් විඳිනවා. අද මේ රටේ ජනතාව අපි බැංකුවට ගියහම පහුගිය කාලේ දැන් මේ වෙනකොට ඒ තත්ත්වෙත් වෙනස් වෙලා බැංකුවට ගියහම බැංකුවේ වැඩිම ඉන්නේ කොහෙද? බැංකුවේ උකස්සංශයේ ඉන්නේ රටේ ජනතාව. තමන්ගේ කනකර උකස් කළා දරුවන්ට කන්න දෙන්න තැන්ට මේ රටපත් වුණා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් තමන්ගේ තියෙන සියලු දේවල් උකස් කරලා විකුණලා එදිරි එහාට ගිහිල්ලා භයානක තැනකට මේ රට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි උද්දමනේ අඩුනා කියලා උද්දමනේ අඩු වෙලා තියෙනවා කියලා අපිට උදම්මනන්න බෑ. රටේ ජනතාවට ජීවත් වෙන්න හැකියාවක් නැහැ. ආදායම් මාර්ග යන හිටලා තියෙනවා. දැන් බලන්න අපි ගත්තොත් කුඩහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කීයක් වෙහිලා තියෙනවද? ජනාධිපතිතුමා එතුමාගේ අයවැය කතාව පිළිගත්තා. මේවා නැවත යථා තත්ත්වයට පත් කරන්න අවශ්‍ය පියවර ගන්න ඕනි කියලා. නමුත් අපිට පේන්නේ නැහැ ඒවා සඳහා අවශ්‍ය නිසි පියවරක් මෙතන ලැබිලා තියෙනවා කියලා. ඒ නිසා රැකියාව විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඒ රැකියාව අහිමි වෙලා තියෙන ආදායම් අහිමි වෙලා තියෙන පවුල් වලට මම අහනවා තමුන්නාන්සේලාගෙන් විශේෂයෙන්ම මේ අයවැය යෝජනා තුල මොනවද තියෙන එයාලට තියෙන සහන. දැන් සමෘද්ධිය එහෙම නැත්නම් දීමනා වැඩි කරා කිව්වට අද බාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම වක්‍රබදු වැඩි වෙලා තියෙනවා. වැට් එක තවත් 3%ක් වැඩි කරනවා 18% දක්වා. එතකොට ලබන ජනවාරි ඉඳලා තවත් බඩු මිල වැඩි වෙනවා. එහෙමනම් කොහොමද රටේ ජනතාව ජීවත් වෙන්නේ? ඉතින් ඒ නිසා මේ තත්ත්වය තුල මේ යන තත්ත්වය ඉතාම භයානක තැනකට යනවා. අපි අරගලය අවසන් වුණා. දැන් අපිට පෝලිං නැහැ. දැන් මේවා උද්දමනේ අඩු වුණා කියලා අපිට සතුරු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ කියලා අපි පැහැදිලිවම කියන ආණ්ඩුවට ඒ තත්ත්වයක් එහෙම නැහැ. මහා පොළොවේ එහෙම තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මහා පොළොවේ තියෙන්නේ ඉතාමත් භයානක තත්ත්වයක්. රටේ ජනතාව ලොකු අරගලයක ඉන්නවා. තමන්ගේ එදිනෙදා ජීවිතය ගත කරන්න ප්‍රධානම කාරණයක් තමයි තමන්ගේ දරුවන්ට තමන්ට ආහාර වේල් තුනක් ලබා ගැනීමේ ප්‍රශ්නේ තියෙනවා මේ රටේ ජනතාවට විශාල සංඛ්‍යාවකට. දුප්පත්කම වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ඒ තමන්ගේ මූලික අවශ්‍යතා ඉෂ්ට කරගන්න බැරි ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ඒවනම් මේවට පිළියම් අවශ්‍ය වෙනවා. එහෙනම් ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි මෙන්න මේවට උත්තර මේ අයවැය තියෙනවද කියලා අපි අහනවා පැහැදිලිවම. ඒ නිසා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ රුපියල් 10,000ක දීමනාව ඒ වගේම විශ්‍රාමිකයන් රුපියල් 2,500ක දීමනාවක් ලබා දීලා තියෙනවා. දැන් මේ තත්ත්වය තුළ අපි පැහැදිලිවම කියන්න ඕනි රාජ්‍ය සේවකයන් ඉතාමත් අමාරු තැනකට වැටලා තියෙනවා. 2015 රජයේ යටතේ යහපාන රජයේ යටතේ රාජ්‍ය සේවකයන් වැටුප 107කින් වැඩි කරා. මං හිතන්නේ අපේ රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා දන්නවා. එතුමා එවෙලා විටේ අමාත්‍යවර හැටියට ඒ තත්ත්වය තුළ රාජ්‍ය සේවකය යම් මට්ටමකට ගෙනාව. නමුත් අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මේ අය ඉතාම අසරණ තැනකට පත් වෙලා තියෙනවා. මොකද රටේ බාණ්ඩ මිල තුන්ගුණකින් වැඩි වෙලා තියෙන්නේ. මේ රුපියල් අවප්‍රමාණය වීම නිසා, මේ බංකොලොත් භාවය ඇති වුණු තත්ත්වය නිසා. ඒ නිසා දැන් මේ වෙනකොට ආහාර සඳහා මාසයකට ජීවත් වෙන ආහාර සඳහා එක් පුජ්‍යලයකට එදා 2019 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිලා රට බාර ගන්න කලින් රුපියල් 6000ක් ගියා නම් අද ඒක 18000 ගාන දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ தත්ත්වය තුල පඩි වැඩි වෙලා නැහැ. ඒ தත්ත්වය තුල ආදායම් වැඩි වෙලා නැහැ. ඒ වගේම තමයි අද අපි මධ්‍යම පන්තිකයා අද ඉතාම අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ අයට කර කියා ගන්න දෙයක් නැත්නම් පත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ தත්ත්වය තුල මේ අයවැයෙන් අපි මොනවා කතා කරත් මේ தත්ත්වය ඉස්සරහට රටේ ජනතාව ජීවත් කරවීම සඳහා සියලු සමස්තයකට මේකෙන් සහනයක් ලැබෙනවා කියලා අපිට කියන්න බෑ. යම් යම් කාරණා තියෙනවා අපි කියන්න ඕනි. ඒවා ගැන විශේෂයෙන්ම රාජ්‍ය සේවයන්ගේ 10000 වැඩි කිරීම ගැන අපි සතුටු වෙනවා. නමුත් ඒක ප්‍රමාණවත්ද කියන ගැටලුව තියෙනවා. ඒ වගේම තමයි පෞද්ගලිකාංශයට මේ தත්ත්වය තුළ තව තවත් උද්දමනය වැඩි වෙනකොට, වැට් එක වැඩි වෙනකොට එයාලගේ தත්ත්වය ගැන මේ අයවැය කොහොමද කතා කරන්නේ නැහැ. ඉතින් එහෙමනම් ඒ සඳහා වැඩපිළිවෙලක් තියෙනවද කියලා අපි ඉස්සරහට කතා කරන්න ඕන, සාකච්ඡා කරන්න ඕන. ඉතින් ඒ වගේම තමයි රැකියා අහිමි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඒ උදවිය අද සමහර අය ආදායම් මදි නිසා විශේෂයෙන්ම මේ ටැක්ස් පේ ටැක්ස් එක 30% දාලා තියෙන தත්ත්වය තුළ අපේ රටේ අවශ්‍ය පුජ්‍යලයන් අපේ වෘත්තිකයන් දොස්තරවරු ඒ වගේම ඉංජිනේරු අද රට හැර යන තත්ත්වයක් පත් වෙලා තියෙනවා. ඒ සඳහා යම් වැඩපිළිවෙලක් අපි බලාපොරොත්තු වෙනවා මේ අයවැයෙන් ඉදිරිපත් කරයි කියලා. නමුත් අපි අපේ හර්ෂසිල් අමාත්‍යවරයා කිව්වා වගේම මේක යම් තැනකට ගෙනල්ලා මේ தত্ত্বය සමනය කරගන්න පුළුවන් යෝජනා අපි ඉදිරිපත් කරලා තිබ්බා. ඒවට අවශ්‍ය පිළියම් මේකදී අපි දැක්කේ නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා රට මෙතනින් එහාට ගෙනියන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න රටේ ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය தত্ত্বයක් මේ තුල අපි දකින්නේ නැහැ. ඒ වගේම තමයි මේ වෙනකොට අපි පැහැදිලිවම කියන්න ඕනි විදුලි ගාස්තුව ඉහළ යාම නිසා අපි දැක්ක මාධ්‍ය තුල මේ වෙනකොට 106කට ආසන්න ප්‍රමාණයක් මේ විදුලිය විසන්ධි කරලා තියෙනවා. දැන් අපි මේ බදු සහ මේ සේවාවන් වල ගාස්තු වැඩි කරනකොට අපි කල්පනා කරන්න ඕන කාර්යයක් තියෙනවා. මේ රටේ ජීවත් වෙන ජනතාවට මේවට ගෙවීම හැකියාව තියෙනවද කියලා. දැන් මේකට හොඳම උදාහරණ තමයි මේ විදුලිය. විදුලියේ බිල, විදුලිය නැති වෙන්න කවුරුත් කැමතිද? තමන්ගේ දරුවෝ පාසල් යනවා. ඒතකොට විදුලිය නැතුළු කරුවලයි.
එහෙමනම්
විදුලිය කපන්න ඉස්සල්ලා විදුලි බිල ගෙවන්න තමයි කවුරුත් කැමති වෙන්නේ. නමුත් දැන් මේ විදුලි බිල ගාස්තුව වැඩි වීම නිසා ගෙවන්න බැරි කණ්ඩායම්, ගෙවන්න හැකියාවක් නැති අය 106ක් ඉන්නවා කියන එක තමයි මේකේ පැහැදිලිලා තියෙන්නේ, පවුල් 106ක්. ඉතින් මේක තව ඉස්සරහට වැඩි වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් රජය දැන් අපේක්ෂිත බදු ප්‍රමාණය බැලුවාම දැන් සමස්ත බදු මේ පෞගිය 10 මාසේ 10 මාසේ වෙනකොට ආදායම එකතු වෙලා තියෙන්නේ 35% විතර. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි මේ අපි සමහර මේ தত্ত্বය තුළ මේ බංකොලොත්භාවය තුළ ගෙවීමේ හැකියාව අද නැති වෙලා තියෙනවා ගොඩක් දෙනෙකුට. එයිද ලබා ගන්න පුළුවන් කණ්ඩායම් වලින් බදු පෙරහැරලා දිනවා. එහෙමනම් ඒ අයගෙන් ලබා ගැනීම තමයි වැදගත්ම කාර්ය වෙන්නේ. ඉතින් ඒ නිසා සමස්ත ජනතාවට වක්‍රබදු හරහා සේවාවන් වල ගාස්සු වැඩි කරලා මේ தত্ত্বය තවදුරටත් ජනතාව පිට බරපටවලා මේක තව ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ. එහෙමනම් ජනතාව ජීවත් කරවන තැනකට අවශ්‍ය පියවර ගැනීම තමයි රජයේක වගකීම. ඒ නිසා මේ අයවැය තුලින් අපිට පැහැදිලිවම කියන්න ඕනි මේකෙන් ඒ බලාපොරොත්තු සමස්ත ජනතාවට යම් යම් කණ්ඩායම් මේකෙදි යම් යම් දේවල් ලබා දීලා තිබ්බත් සමස්ත ජනතාවට මේකෙදි ඒ සහනයක්, එහෙම නැත්නම් රටේ ජනතාවට සහනයක් තියනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ. ඒ නිසා මම පැහැදිලිවම කියනවා මේ தত্ত্বය තුල
honorable member please wind
up. ඔව් විනාඩියක් දෙන්න. මේ தত্ত্বය තුල අපි බලාපොරොත්තු වුණු විශේෂයෙන්ම රටේ ජනතාව බලාපොරොත්තු වුණු ඒ தত্ত্বය මේ අයවැය තුල නැහැ කියන එක ප්‍රකාශ කරමින්, ඒ වගේම මේ අයවැය යම් යම් හොඳ කාරණාවලදී විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඒ වගේම සමෘද්ධි දීපනා වැඩි කිරීම වැනි හොඳ කාරණාවලදී අපි සතුටු වෙනවා. ඒ වගේම අනිත් කණ්ඩායම් වලට ඒ තත්ත්වය ලබා නොදී මගහැරලා ඒ අමතක කරලා දාලා තියෙන ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම අපි මේ සමස්ත අයවැයට අපි මේ තත්ත්වය තුළ අපිට සතුටු වෙන්න බෑ කියලා ප්‍රකාශ කරමින් මම වචන ස්වල්පේ අවසන් කරනවා.
Thank you honorable SP designer you have 12 minutes order please honorable Veerasmana Veerasinghe to the chair.
ගරු සභාපතිතුමනි මේ අද දින අයවැය විවාදයේ දිහා බලාගෙන හිටපම මට පෙනුනේ මේ සියලු දෙනාටම මේ අර්බුදය පිළිබඳව පෙනෙන්නේ 2020න් පස්සේ යුවේ. ගරු සභාපතිතුමනි 2020 මේ ලෝකයේ වෙලාගත් කෝවිඩ් අර්බුදයෙන් අපේ රටේ ආර්ථිකය 3.8%කින් රිණ වුණා. මහා බ්‍රිතාන්‍යය අතර 120%කින් රිණ වුණා. ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ 9.7%කින් රිණ වුණා. ඉන්දියාව 12.1%කින් රිණ වුණා. ඒ අර්බුදය එක්කම අපිට ආපු අරගලය මේ රටේ ආර්ථිකයේ සමාජයේ දේශපාලන සියලු තත්ත්වයන් උඩු යටිකුරු කරලා අපේ ආණ්ඩුව පොළේ ගහලා දැම්. හැබැයි මේ 2019 ගෝඨාභය ජනාධිපතිවරයාට රට බාර දෙනකොට 2015-19 අතර කාලය තුල මේ රටට වෙච්ච අපරාධය ගැන කවුරුවක් කතා කරන්නේ? මේ අපරාධය කරපු අය තමයි ඔය මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. ආචාර්ය හර්ෂන් සිල්වා ඒකට වගේ කිව් යුත්තේ. දැන් ගරු සභාපතිතුමනි මේ රටේ ආර්ථිකය ගත්තම් ප්‍රේමදාස යුගයේ ගැන කතා කරා දෙන්නෙක්ම ප්‍රේමදාස යුගයේ රටේ ආර්ථිකය කිසිම වෙලාවක 104.5% උඩට ආවේ නැහැ. කිසිම වෙලාවක. එතුමා ඇඟලුම් කර්මාන්ත ශාලා ගෙනාවා එක හොඳ වැඩක්. හැබැයි කවදාවත් 4.5% උඩට ආවේ නැහැ. 2005 මේ රට මහින්ද රාජපක්ෂ මැතිතුමාට බාර දෙනකොට රටේ ණය අනුපාතය රටේ දළ දේශීය නිෂ්පාදනයේ 104%ට ගිහිල්ලා තිබ්බේ. රටේ දළ ජාතික නිෂ්පාදනයේ බිලියන 17 තිබ්බේ. දැන් 2005 ඉඳලා 2009 වෙනතුරු අපි 30 අවුරුදු මහා යුද්ධයකට පැටලලා ඉන්න අතර 2007-2008-2009 ලෝක මහා ආර්ථික සමාජ මූල්‍ය පරිහානියකට කඩා වැටුණා. ඒ වෙලාවේ ලෝක ආර්ථිකය 1.3% ක්‍රින වුණා. ලෝක ආර්ථික සංවර්ධනය 1.3% ක්‍රින වුණා. අපි යුද්ධයේ දිනලා අපි 2009 3% සංවර්ධනයක හිටියා. දැන් 2009 පස්සේ රට එක්සේසත් කිරීමෙන් පස්සේ 2010-2015 යුගය මේ රටේ ආර්ථිකයේ මුළු ඉතිහාසයේ පුරාම තිබ්බ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච යුගය. 2010 වෙනකොට 108%කට ගියා අපේ සංවර්ධන වේගය. 2011 වෙනකොට 8.4%ට ගියා. 2012 වෙනකොට 9.1%ට ගියා. අපි දෙවැනි උනේ චීනයට විතරයි. 2013 අපි ටිකක් වැටුණා. 2014 7.1%. 2015 යහපාලනයට බාර දෙනකොටත් 7.1%. දැන් අර බිලියන 17-18 තිබ්බ අපේ රටේ මුළු ජාතික නිෂ්පාදනය ඒ වෙනකොට බිලියන 79 ගිහිල්ලා තිබ්බා. 1905 මේ රටේ දුගී දුප්පත්ක දුගී බව 118%. සමෘද්ධි අපි පටන් ගන්නකොට 126.4%. හැබැයි 2015 යහපාලනයට බාර දෙනකොට ඒක ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලියකන අනුව මෙරටේ දුගී භාවය 4.2%. දැන් ගරු සභාපතිතුමනි මේ 2015-2019 අර 7.1 ආර්ථිකය ගෝටට බාර දෙනකොට 2.4%ට වැටුණා. ඒ විතරක් නෙවෙයි 2015 අපට තිබ්බේ ණය සේවාකරණය සඳහා බිලියන 2 ඕනකම තිබුණා. බිලියන 2ක් තිබ්බම අපට ණය ගෙවලා වාරික ගෙවලා පොලි ගෙවලා සේරම ගෙවලා ඉවර කරන්න පුළුවන් තැනක තමයි 2015 තිබ්බේ. ඒක 2019 ගෝඨට බාර දෙනකොට බිලියන 6ට ගිහිල්ලා තිබ්බා. අපේ ස්වෛරීත්ව බැඳුම් කරවල ණය 100%කින් වැඩි වෙලා බිලියන 15 වෙලා තිබෙනවා. අපේ විදේශීය ණය බිලියන 123.2ක් තිබ්බ එක 38.8කට ගිහිල්ලි වෙලා. ඒදලා විදේශීය ණය විශාල හිරවීමකට හිර වෙලා ඉන්නේ. ඒස ඇත්තටම 2019 කෝවිඩ් වසංගතයේ තිබ්බත් නැතත් තිබ්බ ප්‍රධාන අභියෝගය තමයි මේ බිලියන 6ක් හොයාගෙන අපි ණය වාරික පොලි මේවා ගෙවන්නේ කොහොමද කියන්නේ. මේ රටේ මේ වේගයෙන්ම සංවර්ධනය වෙච්ච යුගයේ මතක තියාගන්න මේ රටේ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රල් මුදල් අමාත්‍යාංශ ලේකම් පී විජයසුන්දර ඒ එහෙම කාලයක් ඉතිහාසෙ තිබ්බේ නැහැ. ජේ.ආර්. යුගයේවත් ප්‍රේමදාස යුගයේවත් ඩඩ්ලි යුගයේවත් චන්ද්‍රිකා යුගයේවත් මේ කිසිම දවසක තිබ්බේ නැහැ. මේක තමයි ඇත්ත. මේ කාරණේ අපි පිළිගන්නවා. ඒ නිසා ඇත්තටම මේ කඩාවැටි ප්‍රධාන වගකීම යහපාලන රජය සහ කෝවිඩ් සහ අරගලය කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි. ගරු සභාපතිතුමනි, මේ අයවැය ලේඛනේ ඇත්තටම මේ පහුගිය අයවැය ලේඛනේ දිගුවක් තමයි. ඒක කාපු කොපියක් කියලා මම දැක නාමල් මන්සිතුමා කියලා තමයි. ඒක දිගුවක් තමයි. ඒක හැබැයි නරක ලක්ෂණයක් නෙමෙයි. පහුගිය අයවැයට සම්බන්ධව ඒකේ දිගුවක් හැටියට ඊළඟ අයවැය එන එක ඒක ධනාත්මක ලක්ෂණයක්. ඒ සමන් හිතන්නේ ඒක මේ අයවැයේ තියෙන හොඳ ලක්ෂණයක් හැටියට තමයි දකින්නේ. ඒ වගේම මේ අයවැයේ ගරු සභාපතිතුමනි ශක්තිමත් වෙළඳ ආර්ථිකයක් හදන්න, ඒ වගේම සමාජ ආරක්ෂණය ශක්තිමත් කරන්න, කෘෂි නිෂ්පාදන ඵලදාව වැඩි කරන්න, උගත් පුහුණු නවීන ශ්‍රම බලකායක් ඇති කරන්න, ඒ වගේම නිදහස් අධ්‍යාපනය වගේම අධ්‍යාපනයේ නිදහස සැමට විවෘත කරන්න, නවීන ලෝකයට ගැලපෙන ලෙස ආර්ථිකය ඩිජිටල් කරන්න, ආයෝජකයන්ට බොහොම මිත්‍රශීලී රටක් හදන්න, ජාතික සම්පත් හා උරුමයන් රැකගනිමින් එම නිෂ්පාදන ආර්ථිකයකට සම්බන්ධ කරගන්න, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පණ ගැන්වීම සඳහා මේ අයවැය අවධානය යොමු කරලා තියෙනවා කියලා කියන්න කැමතියි. දැන් ඒ යටතේ මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පණ ගැන්වීම කියන කාරණා. ගරු සභාපතිතුමනි, 2018 ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුව අපේ රටේ කෘෂි නොවන ව්‍යවසායකයන් සිටින්නේ 10,17,000. මේ 10,17,000න් 9,35,000ක්ම ඉතා කුඩා සුද්‍ර ව්‍යවසායකින්. වෙනත් විදිහකට කිව්වොත් 4 දෙනෙකුට අඩු බොහෝ තැන්වල එක්කෙනයි, එහෙම නැත්නම් දෙන්නයි, වැඩිම ප්‍රමාණය 4යි. 4 දෙනෙකුට අඩුවෙන් වැඩ කරන ව්‍යවසායකයන් ඉන්න ව්‍යවසායක ආයතන ව්‍යවසායන් තමයි අප රටේ තියෙන්නේ 91.7%. 9,35,000ක්ම තියෙන්නේ ඒවා. ඒ නිසා මේක නැගිටවීම පිළිබඳව අවධානය යොමු කරලා ඒ සඳහා වැඩ කිරීම ඉතාම අවශ්‍යයි. ඉතාම අවශ්‍යයි. ඒක එක අඩියක් අපිට දෙවෙනි පියවරට 4.54%ට ගෙනියන්න පුළුවන් නම් 4.25%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4%-4 පුළුවන්. විශාල වෙනසක් කරන්න පුළුවන්. ඒ ආර්ථිකයේ විශාල වෙනසක් කිරීම සඳහා මූලික අඩිතාලමක් තමයි ගෝඨාභය ජනාධිපතිතුමාගේ අවසාන අයවැය ලේඛනයේ බැසිල් රාජපක්ෂ මහත්මයාගේ එනකොට ගෙනාවේ. ඒකෙන් කරේ දිස්ත්‍රික් සංවර්ධන සභාවට ලක්ෂ 1000ක් දුන්නා. ප්‍රාදේශීය සංවර්ධන සභාවට ලක්ෂ 1000ක් දුන්නා. සියලුම මන්ත්‍රීවරුන්ට දේශපාලන පක්ෂ ભેදයෙන් තොරව ලක්ෂ 1000ක් දුන්නා. හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්ට දුන්නා ලක්ෂ 200ක්. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට ලක්ෂ 40ක් දීලා කිව්වා මේකෙන් 100ට 50ක් රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයේ ගොඩනැගීම සඳහා උදව් කරන්න කියලා. කාටද උදව් කරන්නේ? මේ අපි කියන ඉතා කුඩා සුද්‍ර විවසායකයන් ගොඩනැගීමට තමයි මේ සියලු මුදල් වැය වෙන්නේ. එනිසා ඇත්තටම ඒක ආර්ථික වශයෙන් පහළ සිට ඉහළට ආර්ථිකයේ තල්ලු කරන වැඩපිළිවෙලක් දක්වා ගෙනියනවා. එනිසා මම හිතන්නේ මේ වෙලාවේ අපේ අයවැය ලේඛනය හරහා මේ සුළු හා මධ්‍ය පරිමාණ මේ ඉතා සුද්‍රහ මධ්‍ය පරිමාණ මේ ආර්ථිකය ගොඩනැංගීම සඳහා ඒ පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් වෙන් කරමින් ඒ පිළිබඳව සැලකිල්ලක් දැක්වීම හරහා මේ රටේ ආර්ථිකයේ යම්කිසි වෙනසක් අපේ අපනාය ආදායමේ යම්කිසි වෙනසක් රටේ ජාතික නිෂ්පාදනයේ යම්කිසි වෙනසක් ස්ථීර වශයෙන් කරන්න පුළුවන් කියන කාරණය මම කියන්නේ. ඒ වගේම තමයි සභාපතිතුමනි කෘෂි හා දීවර කර්මාන්ත නවීකරණය කිරීම හා ගොඩදැමීම. ලංකාවේ කෘෂිකාර්මයේ පිළිබඳ බැලුවත් ලංකාවේ කෘෂිකාර්මික තත්ත්වය බැලුවොත් අපි අපේ රට හැම තැනම තියෙන වීගොයි තැන ගත්තොත් අපි වීගොයි තැනින් රටේ ජාතික නිෂ්පාදනයට අපි එකතු කරන්නේ 0.8යි. අපි බැලුවොත් රට පුරාම අපේ තියෙන තේ කර්මාන්තශාලා තේ කර්මාන්තය තේ කර්මාන්තෙන් අපි රටේ ජාතික නිෂ්පාදනයට එකතු කරන්නේ 0.6යි. ඒ වගේම
ඔබතුමාට තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
පොල්හා ෆාම් මේ දෙකෙන්ම අපි අපේ ආර්ථිකයට එකතු කරන්නේ 0.6යි. අපි මේ රටේ දීවර කර්මාන්තෙන් මේ රටේ ජාතික ආර්ථිකයට එකතු කරන්නේ 1%. ඒ නිසා ගරු සභාපතිතුමනි මම කියන්න කැමති මේ දීවර කර්මාන්තේ 1%. රටේ ජාතික නිෂ්පාදනය මේක තව පොඩ්ඩක් ඉදිරියට දාන්න. ඒ පිළිබඳ අවධානය මේ අයවැයෙන් යොමු වෙලා තියෙනවා. කෘෂි කර්මාන්තේ අපේ එළවලු ගත්තොත් 0.7යි. අපේ පළතුරු ගත්තොත් 0.7යි. මේක ටිකක් උඩට දාන්න මේ කර්මාන්ත පිළිබඳ අපේ අවධානය වැඩිපුර යොදෙව්වොත් ඒ හරහා මේ රටේ ආර්ථිකය ජාතික නිෂ්පාදනය අපේ රටේ කොටසක් අලුතෙන් එකතු කරමින් ජාතික නිෂ්පාදනය ඉහළට ගෙනියන්න පුළුවන්. එනිසා මම හිතනවා අර ඉතා කුඩා සුළු ව්‍යවසායකයන් වගේම කෘෂිකාර්මිකයන් දීවර කාර්මිකයන් මේ රටේ සත්ව පාලනයට යන සත්ව පාලනය ගත්තත් මේ රටේ එළහරක් මීහරක් එළුවන් කුකුලන් බැටළුවන් මේ සේරගේම රටේ ආදායම ජාතික නිෂ්පාදනය බැලුවොත් 1.6යි. ඒ නිසා ගරු සභාපතිතුමනි මේ තත්ත්වය මේ අය මේ හැයට මේ උදව් කරලා මේ අයට අවශ්‍ය ප්‍රාග්ධානය දීලා මේ අයට අවශ්‍ය මූලික ආධාර උපකාර කරලා මේ අයගේ ආර්ථිකය අපි ගොඩ දාන්න උත්සාහ කරොත් එය හරහා අපේ රටේ ආර්ථිකය ඉතා පහසුයි. අපේ රටේ ජාතික නිෂ්පාදනයත් අප රටේ ආර්ථිකයක් ආර්ථික සංවර්ධන වේගයක් අපට ඉහළට දාන්න පුළුවන්. එනිසා මම හිතන්නේ අපි මේ වෙලාවේ ඉතාම අමාරු අඩියක තිබ්බ ආර්ථිකය කිසියම් මට්ටමකට ගෙනාවිලා එතනින් තව අඩියක් ඉස්සරහට යන්න දරන උත්සාහය වෙලාවේදී ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ සියලු දෙනාම මොන ප්‍රශ්න තිබ්බත් මම හිතන්නේ අපි මේ වැඩේට උදව් කරන්න
ඕනේ. බොහොම ස්තුතියි. Honorable S.V. Radhakrishnan, you have 15 minutes.
சபைக்கு தலைமை தாங்குகின்ற தலைவர் அவர்களே, இந்த வருட வரவு செலவு திட்டத்திலே விவாதத்திலே இந்த வரவு செலவு திட்டம் இலங்கைக்கு எவ்வாறு அமையப்போகின்றது, இலங்கையினுடைய வரவு செலவு திட்டத்திலே மக்களுக்கு ஏற்பட போகின்ற தாக்கம் எவ்வளவாக இருக்கப் போகின்றது என்பதை நாங்கள் சற்று ஆராய்ந்து பார்க்க வேண்டும். 2023 2024 விட 2024 33% செலவு அதிகரிக்கின்றது. புதிய செலவு 6,978 பில்லியன். அதே போல 2023 5,283 பில்லியன் ரூபாக இருந்தது. அரசாங்கத்தின் எதிர்பார்த்த வருமானம் 4,127 பில்லியன். ஆகவே அரசாங்கத்தின் வரவு செலவு பற்றாக்குறை 2,881 பில்லியன் ரூபாவாகும். இது இலங்கையின் மொத்த தேசிய உற்பத்தியில் 9.1% இது 2023 மொத்த தேசிய உற்பத்தியில் 8.5% உடன் ஒப்பிடும் போது மிகவும் அதிகமான பற்றாக்குறையாகும். ஆகவே இந்த வரவு செலவு திட்டத்தின் செலவினங்களை ஈடு செய்வதற்கு அரசாங்கம் எதிர்பார்க்கும் பிரதான விஷயம்தான் இந்த நாட்டில் உள்ள வரியை அதிகப்படுத்துவதற்காக. ஆகவே ஒரு நாட்டினுடைய வரியை அதிகரிக்கப்படுவதன் மூலமாக அந்த நாட்டினுடைய மக்களுக்கு சுமை அதிகமாக இருப்பதை நாங்கள் அறியக்கூடியதாக இருக்கின்றது. இதன்படி 3,823 மில்லியன் ரூபாயை வரி மூலம் திரட்டுவதற்கு அரசாங்கம் திட்டமிட்டுள்ளது. இவ்வருமானம் என்பது அரசினது மொத்த வருமானத்தில் 92.6%. 2023 அரசாங்கத்தின் திட்டமிட்ட வருமானம் 28,500 மில்லியன் ஆகும். இவ்வரி மூலமான வருமான அதிகரிப்பு நாட்டில் உள்ள அனைத்து மக்கள் இனதும் செலவிடத்தக்க வருமானத்தின் இழப்பிற்கும் பொருட்களின் விலை அதிகரிப்பதற்கும் காரணமாக இருக்கும். 2024 ஆண்டில் நாட்டின் பல அதிகமானதொரு வாழ்க்கை செலவு சுமக்க நேரிடும் என்பதுதான் இந்த வரி சுமையை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது. ஆகவே இந்த நாட்டினுடைய வரி என்பது சாதாரண மக்களுக்கு இன்று வரி அதிகமாகப்பட்டிருக்கின்றது. 15% இருந்த வெட் வரி இன்று 18% அதிகப்படுவதற்கான வாய்ப்பு இருப்பதன் காரணமாக மக்கள் அந்த சுமையை சுமக்க வேண்டிய ஒரு சூழ்நிலை ஏற்பட்டிருக்கின்றது. அதே போல வசதி அதிகமான இருக்கின்ற மக்களுக்கு அந்த வரி சுமை குறைவாகவே இருக்கின்றது. ஆகவே சாதாரண மக்களுக்கு தான் இன்று வரி சுமை அதிகமாக கொடுக்கப்பட்டிருக்கின்றது. மேலும் 2024 ஆண்டிற்கான வரவு செலவு திட்ட பற்றாக்குறையான 2,850 மில்லியன் ரூபாயில் 2,125 மில்லியன் ரூபாயை அரசாங்கம் உள்நாட்டு கடன் மூலமாக பெற்றுக்கொள்வதற்கான முயற்சியை செய்கின்றது. ஏனென்றால் இந்த அரசாங்கத்திற்கு வெளிநாட்டு கடன் கொடுப்பதற்கு யாரும் தயாராக இல்லை. வெளிநாட்டு முதலீடுகள் இங்கு செய்வதற்கும் வருவது மிக குறைவாக இருக்கின்றது. ஆகவே இது இந்த நாட்டினுடைய வரவு 75% இந்த உள்நாட்டில் பணவீக்கத்தின் அதிகரிப்பதற்கு இது ஒரு காரணமாக அமையும் என்பது எங்களுடைய கருத்தாக இருக்கின்றது. ஆகவே நாட்டுடைய பொருளாதாரத்தை நீக்க வேண்டுமானால் அல்லது நீக்கிக் கொள்வதற்கு மத்திய வங்கி 2024 ஆண்டில் 3.3 பொருளாதார வளர்ச்சியினை எதிர்பார்க்கின்றது. இது கடந்த காலங்களில் ஒப்பிடும் பொழுது மிகவும் குறைவான வளர்ச்சி வீதமாகும். இதனை உறுதிப்படுத்துவதற்கு கூட அரசாங்கம் பொருத்தமான வரவு செலவு திட்டங்களை முன்மொழியவில்லை என்பதுதான் எங்களுடைய கருத்து. பொதுவாக விவசாயிகளின் பிரச்சனைகளை தீர்ப்பதற்கும் விவசாய துறையை மேம்படுத்துவதற்கும் போதிய அளவு முதலீடுகளை முன்வைக்கப்படவில்லை. விவசாயிகள் கட்டமைப்பு மாற்றங்களுக்காக கொள்கை மற்றும் உபாயங்கள் இங்கு அறிவிக்கப்படவில்லை. வெளிநாட்டு நேரடி முதலீடுகளை பெற்றுக் கொள்வதற்கும் அதனூடாக கைத்தொழில் வளர்ப்புகளை விரிவுபடுத்துவதற்கும் நாட்டில் இயங்குகின்ற வெளிநாட்டு முதலீட்டர்களை செயல்படுத்தி விரிவுபடுத்துவதற்கும் திட்டங்கள் இந்த முன்மொழிவிலே சொல்லப்படவில்லை. இலங்கையினது ஏற்றுமதி துறையில் விரிவாக்கம், ஏற்றுமதி வருமானத்தை அதிகரித்தல் மற்றும் அந்நிய செலவானியின் பிரச்சனைகளை தீர்க்கக்கூடிய வகையில் வெளிநாட்டு நாணய வருவாய்களை அதிகரிக்கக்கூடிய எந்த ஒரு முன்மொழிவும் இந்த வரவு செலவு திட்டத்தில் இல்லை. ஆகவே டாலர் பற்றாக்குறை பிரச்சனையாக இருக்கும் என்பது 2024 ஆண்டில் இது ஒரு தீர்க்கப்படாத பிரச்சனையாக இருக்கும் என்பதை நாங்கள் இந்த சபைக்கு அறிவுறுத்தி வருகின்றோம். வெளிநாட்டு வேலைவாய்ப்புகள் விரிவுபடுத்தல், அதற்கான வசதிகளை ஏற்படுத்தல், அதற்கேற்றாப்போல் உள்நாட்டு இளைஞர்களுக்கு ஆளணி மற்றும் திறன்பட்ட தொழிலாளர் போதிய கவனம் செலுத்தப்படவில்லை என்பதும் இங்கு சுட்டிக்காட்ட வேண்டிய ஒரு விஷயமாக இருக்கின்றது. ஆகவே இவ்வாறான இந்த நிலையிலே பெருந்தோட்ட மக்கள் இந்த வருமானம் குறைந்த இந்த சமூகம் எவ்வாறு இதை சமாளிக்கப் போகின்றது என்பது ஒரு கேள்விக்குறியாகவே இருக்கின்றது. பெருந்தோட்ட மக்களினது நாளாந்த வருமானம் ரூபாய் 1000 ஆகும். இதன் மூலமாக ஒரு தொழிலாளி மாதத்திற்கு 20,000 ரூபாய் தான் வருமானம் பெறக்கூடிய வாய்ப்பு இருக்கின்றது. பெருந்தோட்டத்துறையிலே 4 நபர்கள் கொண்ட ஒரு குடும்பத்திற்கு மாதாந்த செலவு ₹83,333 அவசியம் என்பதை வல்லுநர்களால் சுட்டிக்காட்டப்பட்டிருக்கின்றது. கடந்த 3 வருடங்களாக தோட்ட தொழிலாளர்கள் நாளாந்த வேதனம் அதிகரிக்கப்படவில்லை, ஆனால் வாழ்க்கை செலவானது 3 மடங்கு அதிகரிக்கப்பட்டிருக்கின்றது. தேயிலுடைய ஏற்றுமதி வருமானம் 2 மடங்கை அதிகரித்துள்ளது. இதன் பயனை தோட்ட தொழிலாளர்கள் அரசாங்கமோ தோட்ட கம்பெனிகளே பகிர்ந்து கொள்வதில்லை. தோட்ட மக்களின் 70% இன்று வறுமை கோட்டிற்கு உள்வாழக்கூடிய ஒரு சூழ்நிலை உருவாக்கப்பட்டிருக்கின்றது. எனவே அரசாங்கத்தினால் அதிகரிக்கப்பட்ட இந்த 10,000 ரூபாய் வாழ்க்கை செலவு படி தோட்ட தொழிலாளர்களுக்கும் இது கொடுக்கப்பட வேண்டும். அதை நாங்கள் சொல்ல வேண்டிய விஷயம், இதற்குரிய வாழ்க்கை செலவு கொடுப்பனவாக நாளாந்தும் ஒரு தொழிலாளிக்கு கூலியுடன் ₹500 சேர்த்து கொடுக்கப்பட வேண்டும். 20 நாட்கள் வேலை செய்தால் அவர்களுக்கு அந்த 10,000 ரூபாய் போய் சேரும். ஆகவே இந்த 10,000 ரூபாய் ஏனைய அரசாங்க தொழிலே ஈடுபட்டவர்களுக்கு கொடுப்பது போல இந்த தொழிலாளிகளுக்கும் கொடுக்கப்பட வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் சொல்லிக்கொள்ள விரும்புகின்றேன். அப்படி செய்யாவிட்டால் உங்களுக்கு நன்றாக தெரியும், அண்மையிலே ஜனாதிபதி அவர்கள் ஜெர்மனி டிவிக்கு ஒரு நிகழ்ச்சி நிரலிலே அவர் குறிப்பிடும் பொழுது அவர் சொன்னார், "We are not second citizen of this country, but we feel that the plantation community is the second citizen of this country." ஸோ அதனால இதை நீங்கள் கருத்திலே கொண்டு அந்த விஷயங்களை செய்ய வேண்டும் என்று நாங்கள் எதிர்பார்க்கின்றோம். நாங்கள் இந்த நாட்டிலே இரண்டாம் தரம் பிரஜை அல்ல. அரசாங்க ஊழியர்களுக்கு கொடுக்கின்ற அதே வேதன உயர்வு எங்கள் மக்களுக்கும் போய் சேர வேண்டும் என்பதை நான் இந்த நேரத்தில் வலியுறுத்த விரும்புகின்றேன். தோட்டங்களில் காணப்படும் 4,000 ஹெக்டேருக்கு அதிகமான உற்பத்தி பயன்படாத காணிகள் மற்றும் தரிசு நிலங்கள் தோட்டங்களில் வாழும் தொழிலாளர்களுக்கு மற்றும் இளைஞர்கள் மற்றும் ஓய்வு பெற்ற தொழிலாளர்களுக்கு 2 ஏக்கர் வீதம் பகிர்ந்து அளிக்கப்பட வேண்டும் என்பதை நாங்கள் வலியுறுத்துகின்றோம். சிறுதோட்ட தேயிலை உற்பத்தியாளர்கள் அடிப்படையிலே அங்கு வாழ்கின்ற மக்களுக்கு அதனுடைய வளர்ச்சியை ஏற்படுத்துவதற்கு அக்காணிகளை முழுமையான உறுதிப்பத்திரம் வழங்கப்பட வேண்டும் என்பதை நாங்கள் கேட்டுக்கொள்கின்றோம். சிற்றுடைமை தேயிலை உற்பத்தி விவசாயிகளாக மாறும் பெருந்தோட்ட மக்களுக்கு அரசு வங்கிகளினூடாக முதலீட்டு கடன்களை வழங்கவும் சிற்றுடைமை தேயிலை அதிகார சபையினூடாக மானியங்கள் வழங்குவதற்கும் இந்த தேயிலை பெருந்தோட்டத்திலே ஈடுபடுகின்றவர்கள் அதற்கு அக்கறை செலுத்த வேண்டும் என்பதையும் நாங்கள் சொல்லிக்கொள்ள விரும்புகின்றோம். விவசாய திணைக்களத்தில் ஊடாக விவசாய விரிவாக்க ஆலோசகர்களும் சேவைகள் விரிவுபடுத்தும் குறிப்பிட்ட தோட்ட கம்பெனிகள் நியாயமான விலைகளிலே தேயிலை உற்பத்தி விலைக்கு வாங்குவதற்கும் தேவையான மாற்று திட்டங்களை முன்கொண்டு வந்து இந்த செலவு திட்டத்தை உதவியாகுவதற்கு செய்யப்பட வேண்டும் என்பதையும் குறிக்கின்ற அதே நேரத்தில் இந்த வருட நிதி ஒதுக்கீட்டிலே பெருந்தோட்ட அதாவது தோட்ட உட்கட்டமைப்பு அமைச்சுக்கு ஒரு தொகை பணம் ஒதுக்கப்பட்டிருக்கின்றது. ஆனால் இந்த பணம் அங்கிருக்கின்ற கிராமங்களுக்கும் தோட்டங்களுக்கும் போய் சேர வேண்டும் என்பது ஜனாதிபதி அவர்களுடைய கொள்கையாக இருக்கின்றது. நாங்கள் கிராமத்துக்கு போவதை நாங்கள் எந்த நேரத்திலையும் நாங்கள் எதிர்க்கவில்லை. ஆனால் அது தோட்ட தொழிலாளர்கள் மிகவும் மோசமான நிலையில் இருக்கின்ற தோட்டங்களுக்கு அந்த பணம் போய் சேர்ந்து அந்த மக்களுடைய வாழ்க்கை தரத்தை உயர்த்துவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நாங்கள் விசேஷமாக கேட்டுக்கொள்கின்றோம். இன்று தோட்ட வீடமைப்பு என்பது கிட்டத்தட்ட 2000 அதாவது இந்த நாட்டிலே 200 வருடங்களுக்கு முன்பு வந்த இந்த தொழிலாளிகள் இன்னும் அந்த லயக்காம்பராகளிலே வாழ்கின்ற சூழ்நிலை இருக்கின்ற மாறவில்லை. இப்பொழுது பெருந்தோட்டங்களிலே கிட்டத்தட்ட 140,000 தொழிலாளர்கள் இருக்கின்றார்கள். கிட்டத்தட்ட 150,000 வீடுகள் எங்களுக்கு தேவைப்படுகின்றது. ஆகவே இந்த வீடுகளை புனரமைப்பதற்கு அல்லது இந்த வீடுகளை தனி வீடுகளாக மாற்றுவதற்கு இன்று நாங்கள் அரசாங்கத்திலே வற்புறுத்த வேண்டியது 10% காணி கொடுப்பதாக ஒத்துக்கொண்டிருக்கின்றார்கள். அந்த காணி கொடுப்பதை உடனடியாக நீங்கள் கொடுக்க வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்தில் வலியுறுத்துகின்றோம். முதலாவதாக பெருந்தோட்ட மக்களை காணி உரிமையுள்ளவர்களாக ஆக்குவதற்கான நடவடிக்கை முதலில் எடுக்க வேண்டும். ஏனென்றால் வீடு கட்டி கொடுக்க போனால் நீங்கள் இந்த வீடமைப்பை பற்றி நான் ஒரு சில விஷயங்களை சொல்ல வேண்டும். 2010 இந்த நாட்டிலே யுத்தம் அடைந்த பிறகு இந்திய அரசாங்கம் 50,000 வீடு வடகிழக்குக்கும் 4,000 வீடு மலையகத்துக்கும் கொடுத்தார்கள். ஆனால் இந்த 50,000 வீடு மலையகத்தில் அந்த வடகிழக்கிலே கட்டி முடிக்கப்பட்டிருக்கின்றது. 4,000 வீடு மலையகத்திலே இன்னும் முடிப்படாத சூழ்நிலையிலே தான் இருக்கின்றது. அதற்கு பிறகு கௌரவ மோடி அவர்கள் இங்கு வந்த பிறகு மேலும் 10,000 வீடுகள் தருவதாக சொல்லியிருக்கின்றார். அண்மையிலே நிர்மலா சீதாராமன் இந்திய நாட்டினுடைய அமைச்சர் இங்கு வந்து சொன்ன பொழுதும் 10,000 வீடு அதே 10,000 வீடு தான் திரும்பவும் சொல்லுகின்றார். ஆகவே இந்த 4,000 வீடு கட்டுவதற்கு கிட்டத்தட்ட 2013 வருஷம் போயிருக்கின்றது. அப்படி என்றால் ஒரு வருஷத்துக்கு நாங்கள் 150 வீடு தான் கட்டியிருக்கிறோம். இந்த ரேஞ்சில் இந்த இதிலே போனா நாங்கள் இன்னும் 100 வருஷம் போகும் இந்த 150,000 வீடு கட்டுவதற்கு. ஆகவே இதை ஒரு தனி செயலணியை உண்டாக்கி டாஸ்க் போர்ஸ் ஒன்று உண்டாக்கி அதன் மூலமாக இந்த வீடுகளை கட்டுவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் இந்த சபைக்கு தெரிவித்துக் கொள்ள விரும்புகின்றேன். அதே போல இன்று பெருந்தோட்ட தோட்டங்களிலே இருக்கின்ற பாடசாலைகளை அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். அதற்கான நிதி ஒதுக்கீடு இங்கே இல்லை என்பதை நான் இந்த சுட்டிக்காட்ட விரும்புகின்றேன். கடந்த காலங்களில் 2014-15 நீங்கள் பட்ஜெட் புத்தகங்களை எடுத்து பார்க்கலாம். பெருந்தோட்ட பகுதிக்கென 250 மில்லியன், 400 மில்லியன், 500 மில்லியன் வரைக்கும் பணம் ஒதுக்கீடு செய்யப்பட்டு இந்த பாடசாலைகள் படிப்படியாக அபிவிருத்தி செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட்டது. ஆனால் இந்த பட்ஜெட்ல எந்த விதமான முன்மொழிவும் அதற்கு சொல்லப்படவில்லை என்பதுதான் எங்களுடைய கருத்தாக இருக்கின்றது. அதே போல பெருந்தோட்டங்களிலே இன்று மந்த போசனை அதிகமாக காணப்படுகின்றது. ஏனென்றால் அவர்களுக்கு இன்று ஒரு முட்டை கூட வாங்கி சாப்பிடக்கூடிய சூழ்நிலையிலே அவர்கள் இல்லை, அங்கு உள்ள பிள்ளைகள் இல்லை. அதனால் அவர்களுக்கு மந்த போசனை அதிகரிக்கப்படுகின்றது. இந்த மந்த போசனை காரணமாக பிள்ளைகள் பாடசாலைக்கு போவது இன்று குறைந்து வருகின்றது. பிள்ளைகள் அதோட இடைவிலகல் மிகவும் அதிகமாக இருக்கின்றது. ஏனென்றால் 16-15 வயது வந்த பிறகு ஏதாவது ஒரு தொழிலுக்கு போய் தங்களுக்கு பெற்றோர்களுக்கு சம்பாதித்துக் கொடுக்க வேண்டும் என்ற நிலை இன்று மாற்றப்பட்டிருக்கின்றது. ஆகவே பெருந்தோட்டங்களிலே இன்று தொழில் வாய்ப்பு இழந்து பாடசாலையினுடைய வருகை குறைந்து பாடசாலையினுடைய வெளியேற்றம் அதிகரிக்கப்பட்டு அந்த மக்களுடைய நிலை மிக மோசமாக மாற்றாந்தாய் மக்களை பார்க்கின்ற சூழ்நிலையிலே தான் இன்று இங்கு காணப்படுகின்றது. ஆகவே இந்திய நாடு எங்களுக்கு உதவி செய்தாலும் அதை முழுமையாக பெருந்தோட்ட பகுதிகளுக்கு போய் சேரக்கூடிய சூழ்நிலை இல்லை. இன்று பெட்ரோல் வாங்கினாலும் டாக்ஸ், டீசல் வாங்கினாலும் டாக்ஸ், கேஸ் வாங்கினாலும் டாக்ஸ், ஒரு ஆட்டோவை பதிய போனாலும் டாக்ஸ், கார் வாங்கி பதிய போனாலும் டாக்ஸ், டிவி வாங்கி பதிய போனாலும் டாக்ஸ், எல்லாத்துக்கும் வெட் கட்ட வேண்டிய சூழ்நிலையில் இன்று இருக்கின்றார்கள். ஆகவே மக்களுடைய வாழ்க்கை தரம் குறைந்து கொண்டு போகின்றது என்பதை நாங்கள் இந்த நேரத்திலே சொல்லி வைக்க வேண்டும். ஆகவே ஒவ்வொரு நாட்டினுடைய மக்கள் வாழ்க்கையை அதிகரிக்கப்பட வேண்டும் என்பதை தவிர்த்து குறைகின்ற இதை நாங்கள் ஏற்றுக்கொள்ள முடியாது. ஆகவே பின்வரும் முன்மொழிவுகளை நாங்கள் இங்கு சொல்ல வேண்டிய கட்டாயம் இருக்கின்றது. ஆனால் இந்த நேரத்திலே எங்களுக்கு இந்த சபையிலே பேசுவதற்கான நேரம் போதாமையின் காரணமாக என்னுடைய இந்த இருக்கின்ற இந்த முன்மொழிவுகளை நான் அன்சாட் பதிவு செய்யுமாறு கேட்டுக்கொள்கின்றேன். நன்றி.
நன்றி. கரு சிறுபால அம்லாத் மத்தும் அபத்துமாட வினாடி துலாக காலை ஆக்குவோம்.
மூலாசனே மந்திரித்துவனி தினா சிசியாத்திர அவருத்த வினிவிங் அதிகர் ஜனாதிபத்துமா முதலமைத்துமா விதியட்ட மே அயவே இதிரிபத் கரன்னே அப்பட்ட மதகாய் 2022 கோயிட் வசங்கத்தே இவகேம தேசபாலன அஸ்தாவரத்வத் எக்க ஆர்த்திகே கடான மெட்டினா எக்க நேவதத் கடான மெட்டியம நதர கல்லா யம் மட்டமகட கஸ்த அவஸ்தாவக தமை மே அயவே இதிரிபத் கரன்னே. මේකේ අපි දන්නවා අපේ රටේ උද්දමන ඉතාමත් ඉහළ මට්ටමට ආවා. ගිය අවුරුද්දේ 70%ක් තිබ්බ උද්දමනේ අද 1.5 දක්වා අඩු වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ ආර්ථිකයේ බිඳුවේ පල්ලෙහාටම ඍණ ආර්ථිකයක් බවට පත් වුණත් විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් 3.5ක දක්වා වර්ධනයක් ඇති කරගන්න අද හැකියාව ලැබිලා තියෙම මම හිතන්නේ අපි සතුටු වෙන්න ඕන. ඒත් අපි ඉන්නේ ඉතාමත් ආර්ථික වශයෙන් ඉතාම පල්ලෙහා මට්ටම කියන එක අමතක කළ යුතු නැහැ. අපි දන්නවා මේ අයවැයෙන් ඉතා හොඳ යෝජනා කීපයක් අතරින් මම විශේෂයෙන්ම මතක් කරන්න ඕන කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය නවීකරණය. මේක අද ඉතාම වැදගත් වෙනවා. අපි හැම කෙනෙක්ම එදා ඉඳන් හැමදාම කතා කරනවා අපි නිස්පාදන ආර්ථිකයක් ගැන. හැබැයි අපි නිස්පාදන ඉතාම පල්ලෙහා මට්ටමක තියෙනවා කියන එක අපි පිළිගන්න ඕන. අපි අපිට මේ රටේ හොඳ හිරු එළිය තියෙනවා. ඒ වගේම වර්ෂාපතන ඉතාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. සාරවත් පසක් තියෙන අපේ රටේ අපි දන්නවා අපිට හොඳ වාරි පද්ධතියක්. ඒ සියලු දේ තිබුණත් අපි ඉතා පහළ ආදායම් මට්ටමක තමයි ඉන්නේ. අපි වී වගාව ගැන ගත්තොත් අපි විශේෂයෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කය අපි නියෝජනය කරන මේවල හෙක්ටයාරයකින් ගන්න ආදායම මහිතන්නේ මෙක්ටික් ටොන් 4ට අඩුයි 3.5ක් සාමාන්‍ය ආදායම. හැබැයි මම දන්නවා සමහර ගොවි මහත්තුරු හෙක්ටයාර 5-6 නැත්නම් 7-8 දක්වත් ගන්න ගොවි මහත්තුරු නැතුවම නෙමෙයි. එතන එක ගොවි මහත්තයෙක්ගේ මේ ඉඩම්වල වැඩිය ගද්දි අනිත් අය තාමත් අද පාරම්පරික එදා ඉඳන් කරගෙන ආපු වැඩපිළිවෙල මිසක් යැපීම සඳහා මේ ඉඩම් අපි දීලා තිබුණත් මේ රජයන් විසින් මේ අය ක්‍රමවත් වැඩපිළිවෙලකට නවීන තාක්ෂණය අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන ගොවිතැන් කරන්නේ නැහැ කියන එක තමයි අපි පිළිගන්න ඕනේ. ඒ නිසා මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා අපිට තියෙනවා හොඳ පද්ධතියක් ගොවි ජන සේවා මධ්‍යස්ථාන මේ ඔක්කොම සවිමත් කරලා ෘෂිකර්ම ඒ දෙපාර්තමේන්තුවේ ඒ විෂය දන්න විශේෂඥයින් ඒක රාසි කරලා ආදායම් වැඩි කරගන්න වැඩපිළිවෙල මෙක්ටික් ටොන් හෙක්ටයාරයකින් 8 දක්වා වැඩි කරගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබුණොත් අපි රටක් විදිහට අපිට අපේ අවශ්‍යතාවය පිරිමැයිනා පමණක් නෙමෙයි අද ගොවි මහතුරු ගත්තාම ඉතාම අමාරු තත්වයක ඉන්නේ. ඒගොල්ල කොච්චර ගොවිතැන් කෙරුවත් තමන්ගේ ආර්ථිකය හැමදාම කියන්නේ අපි වියදම් කරන මුදලට අපිට ලැබෙන ලාභයක් මදි නැත්නම් ලාභය ඉතාම අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ වැඩි ආදායමක් ගත්තොත් ඒ ගන්න වැඩි ආදායම මම හිතන්නේ ඒගොල්ලන්ගේ ලාභේ බවට පත් වෙනවා. අපි නිෂ්පාදනය කරනකොට වී කිලෝ එකකට කොච්චර වියදමක් යනවද ඒ වී කිලෝ ගන්න වැඩි කරන්න අපේ ඒ කිලෝ එකට යන වියදම අඩුවීමක් වෙනවා. ඒ නිසා මම හිතනවා ගොවි ආර්ථිකය ශක්තිමත් කරමින් මේ කාර්යය කරගන්න පුළුවන්. අද කෘෂිකර්ම ක්ෂේත්‍රයේ තමයි 60%ක් 70%ක් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඒ වගේම දීවන ක්ෂේත්‍රයේ ගත්තාම ඒ වගේම කිරි නිෂ්පාදනයේ ගත්තාම මේ රටේ ජනතාවගෙන් 75%කට වැඩිය ජීවත් වෙන්නේ මේ තුල මේ පවුල් වල අය. එතන මේක අපි දියුණු කරගෙන අපේ රටේ කෘෂිකාර්මික රටක් තමයි අපේ රට. මේ කෘෂිකාර්මික රටේ මේක කරන්න පුළුවන්කම තියෙද්දි මම හිතනවා එදා ඉඳන් අපි කතා කරුවත් මේක තමයි අද තත්ත්වය. මම අනුරාධපුර දිස්ත්‍රික්කයට ගිහිල්ලා බලපුවාම ඒ ප්‍රදේශවල අද තමන්ගේ වාරි ඉඩම විතරක් නෙමෙයි තමන්ගේ ගොඩ ඉඩම මේ අර පොලිටනල්, ඒ කියන්නේ අපිට වැස්සත් අවුව තිබුණත් අපි මේ පොලිටනල් එක ඇතුලේ වගා කරමින් ඉතාම අඩු වතුර ප්‍රමාණයකින් ඉතාම අඩු පොහොර ප්‍රමාණයකින් වැඩි ආදායමක් ගන්න ඒ වැඩපිළිවෙල. ඒ වගේම තමයි මම දැක්ක මිරිස් වගාව එහෙම අක්කර භාගයේ අක්කරේ ඉතර වැඩි ආදායමක් අදාත ගන්න ස්මාර්ට් ඇග්‍රිකල්චර් ඒ වැඩසටහන් එක අද තරුණයෝ මේ සඳහා එකතු වෙමින් තියෙනවා. මට මේ සමහර අය එක්ක කතා කරපුවාම ඒගොල්ල කොළඹ ගිහිල්ලා රැකියාව කෙරුවා දැන් අපි ආපහු යන්නේ මේ වගාව මේ පොලිටනල් ඇතුලේ කරන වගාව මේ ස්මාර්ට් ඇග්‍රිකල්චර් මේ වගාව අපි කරමින් අපිට විශාල ආදායමක් ගන්න අඩු වියදමක් කරලා වැඩි ආදායමක් ගන්න වැඩපිළිවෙල. ඉතින් මේ තුලින් අපි විශ්වාස කරනවා මේ රටේ ගොවි ජනපද මේ වල ඉන්න ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරගන්න. ඒ විතරක් නෙමෙයි දීවර ජනතාව ගත්තාම අද උතුරෙන් තමයි අපිට වැඩි මත්ස්‍ය ප්‍රමාණයක් ලැබෙන්නේ 35%ක් විතර. ඒ වගේම මිරිදිය මසුන් 29%ක් තමයි අද තියෙන්නේ. මේක අපිට දියුණු කරගන්න පුළුවන්කම තියෙනවා. අපි දන්නවා අපේ රටේ වැව් ගත්තාම විශාල ප්‍රමාණයක් මේ වැව් විතරක් නෙමෙයි මේවල ධාරිතාවය විශාල හෙක්ටයාර් ප්‍රමාණයක් අද මේ වැව් වල තියෙනවා. ඒවා අපි සංවර්ධනය කරගත්තොත් මේ සංවර්ධනය කරන්න ගියාම අපි දන්නවා ඒවා එක එක නීති ඒ වැව් එක එක අපේ දෙපාර්තමේන්තුවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවගේ නැත්නම් ගොවි ජන සේවා වැවක් කියයි නැත්නම් ඒක ගොවි ජනතාව. ඉතින් මේවල මේ නීති ලීල් කළා මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා ඒ වැව් පද්ධතිය ඒ ගොවි සංවිධානවලට ලබා දෙන්න. මම විශ්වාස කරනවා මේ යෝජනාව තුළින් ඒ වැව් රජයේ වියදමක් නැතුව ඒ ගොවි ජනතාව ඒ කරා ස්විමින් ඒ වගේම ඒ කරන්න හොඳ ව්‍යවසායකින් පෞද්ගලික සහභාගී කරමින් මේ වැව් ප්‍රතිසංස්කරණය කළා. ඒ දීවර කර්මාන්තේ පමණක් නෙමෙයි වී වගාවට අවශ්‍ය ජලය ඒ තුළින් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඒ ප්‍රදේශවල ගත්තාම දැන් අපේ රටේ මුඩු පනතත් එක්ක ප්‍රධානී යුගයේ මේ සියල්ලම රජයට පවරගත්ත ඉඩම් ඊට පස්සේ ඉඩම් බලපත්‍ර මගින් එහෙම තමයි දීලා තිනේ. ඒවල අයිතිය දීලා නැහැ. අතිගරු ජනාධිපතිතුමා යෝජනා කරලා තියෙනවා මේ ඉඩම්වල බහැර කරන්න ඒ ජනතාවට. අද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගත්තාම මේ ඉඩම් ප්‍රශ්නවල තමයි සියලුම දෙනා එකරාශි වෙලා තියෙන්නේ. උසාවිවල නඩු ගත්තාම වැඩි පිරිසක් මේ උසාවි යන්නේ මේ ඉඩමේ නිර්වුල්භාවය නැතුව ඒක බෙදා ගන්න බැරුව. ඒ නිසා මේ ඉඩම් ඔප්පුවක් විදියට සින්නක්කර ඔප්පුවක් විදියට දීමෙන් මේක විසඳ ගන්න හැකියාව ලැබෙනව පමණක් නෙමෙයි, හැම කෙනෙකුටම තමන්ට කියලා නිවසක්, තමන්ට කියලා ඉඩමක්, ඒ නිවසේ ඒ ඉඩමේ අයිතිය ලබා දීමත් එක්ක පවුල් මිලියන දෙකකට ලක්ෂ 20කට මේන් සෙත සැලසෙනවා කියන එක මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා අපේ ප්‍රදේශවල අස්සැසුම මේ වැඩසටහන ඉස්සර සමෘද්ධි වැඩසටහනක් විදියට ක්‍රියාත්මක වුණත් අද ඒක වෙනස් වෙලා ඒ සමෘද්ධි නිලධාරීන්ගේ අධීක්ෂණ යටතේ මේක ක්‍රියාත්මක කරනවා. මේ සඳහා මීට ඉස්සර බිලියන 60ක් වගේ මුදලක් තිබුණත් මෙවර මේ අයවැයෙන් මේක 183 දක්වා වැඩි කරලා තියෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා සෑම කෙනෙකුට මේ ලැබිය යුතු අයට ඒ අත්සැසුම ඒ සහනය දෙන්න ලැබෙනව පමණක් නෙමෙයි, ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගන්න ඒ ණය පහසුකම් ලබාගෙන ඒ කාර්යභාරය කරගෙන යන්න හැකියාව ලැබෙනවා කියන එකත් මේ අවස්ථාවේ පැහැදිලි කරන්න ඕන. අද ගංගොල ගියාම විදුලි බිල වැඩි, ඒ විතරක් නෙමෙයි ඒ අය දුප්පත් අයට ජල බිල වැඩි කියලා අපිට විශාල වශයෙන් කියනවා. හැබැයි අපි කැමති වුණත් නැතුණත් අද තියෙන ආර්ථිකයත් එක්ක මේවා මීට වැඩිය විසඳ ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අඩු ආදායම් ලාභී පවුල්වලට මේ අස්සසුමෙන් මේක යම් තාක් දුරට සමනය කර ගන්න හැකියාව ලැබෙනවා කියන එකත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා ව්‍යවසායකින් අද සුළු හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකින් 20%ක් විතර තමන්ගේ ඒවා වහලා එහෙම නැත්නම් ඒවා తాවකාලිකව නතර කළා මේවා කරගෙන යන ඒගොල්ලන්ට ප්‍රාග්ධනේ නැහැ. කොයිට් වසංගතයත් එක්ක ඒවා ඒ වෙලාවේ අකර්මන්නේ උනේ ඒවා දැන් ආයි යථා තත්ත්වයට පත් කරගන්න මේවන ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් සහන විදියට මුදල් ලබා දෙන්න මේ අයවැය යෝජනා කරලා තියෙනවා. අපි විශ්වාස කරන හැම වෙලෙම අපි නිෂ්පාදන ආර්ථිකයක් ගැන කතා කරන්දී අපිට නැති වෙලා තියෙන මේ නිෂ්පාදනය
විනාඩි 2ක කාලයක් තියෙනවා තව.
නැවත අපිට ඇති කරගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ අපිට ඒ සුළු ව්‍යාපාරිකයින් නැතුව මේ රටේ දැන් අපි දන්නවා ගොඩක් වෙලාවට අපේ නිෂ්පාදන වල තරංකාරීත්වයක් නැහැ. ඒ නිසා මේ තරංකාරීත්වය ඇති කරමින් මේ රටේ ජනතාවට අවශ්‍ය විදියට ප්‍රමිතියට භාණ්ඩ නිෂ්පාදනයේ පමණක් නෙමෙයි ඒ අයට ලාභයක් ඇති වෙන විදියට කටයුතු කරන්න. වගේම අමුද්‍රව්‍ය මේ රටේ තියෙන අමුද්‍රව්‍ය වලින් වැඩි ප්‍රයෝජනයක් අරගෙන ඒ හැම එකටම අගයක් ලබා දෙන්න මේ තුලින් හැකියාව ලැබෙනවා කියන එකත් මම ප්‍රකාශ කරන්න ඕන. ඒ වගේම තමයි අපි කෘෂි නිෂ්පාදන අපි නිෂ්පාදනය කරනකොට ඒවා අපනයනය කරන තමයි ගොඩක් දෙනෙක් අද ඒ ඉලක්කය අපි කරගෙන යන්න ඕන. මම අවසාන වශයෙන් කියන්න ඕන හිඟුරාංකොට ජාත්‍යන්තර ගුවන් පොලක් විදියට මේ අයවැයෙන් යෝජනා කරලා තියෙනවා මේක පළවෙනි අදියර ක්‍රියාත්මක කරන්න. මේක අපි දන්නවා අපි පොඩි කාලේ ඉඳන් හැම කෙනෙම කතා කරපු දෙයක් තමයි මේ ඉඟුරංකොට තියෙන ගුවන් තොටුපළ. මේක ජාත්‍යන්තර මට්ටමට පත් කිරීම මම හිතන්නේ විශාල වශයෙන් ඒ ප්‍රදේශ දියුණුවට පොළොන්නරුව පමණක් නෙමෙයි විශේෂයෙන්ම අපි දන්නවා සීගිරිය ගත්තාම ඒ ඓතිහාසික ලෝක උරුමයක් විදියට තියෙන ඒ සීගිරිය අද ජාත්‍යන්තර වශයෙන් ලෝකයේ හැම රටකම යන විදේශිකයන් එන යන තැනක්. ඒ ඉතාම කිට්ටු මේ සීගිරිය කියන ස්ථානයේ ඒ විතරක් නෙමෙයි විදේශීය වගේම අපේ පළතුරු ටික අපේ එළවලු ටික විදේශ වෙළඳපොළට ඉක්මනින් යවන්න මේ ගොවි ජනපද පිහිටපු විශේෂයෙන්ම අම්පාර ගත්තනම් මඩකලපුව තිරිගුණාමලයේ දඹුල්ල ඒ වගේ මාතලේ දිස්ත්‍රික් මේ හැමදේටම කේන්ද්‍රස්ථානයේ විදියට මේ මේ යෝජනාව ඉතාම කාලෝචිතයි. අපිට අවුරුදු ගානකින් හරි තව අවුරුදු කීපයක් ගත වුණාට පස්සේ හරි ජාත්‍යන්තර ගුවන් තොටුපළක් විදියට සංවර්ධනය කරගන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. එහෙම ලැබුණොත් ඒ ප්‍රදේශ ඉතාම ඉක්මනින් දියුණු කරගන්න, ඒ ප්‍රදේශ ගොවි ජනතාවගේ දරුවන්ට සැකී අවස්ථා, ඒ තුළින් විවිධ රැකී අවස්ථා ලබා ගන්න හැකියාව ලැබෙනවා කියමින් මට කාලේ ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් නැතනම් බොහොම ස්තුතියි.